සෑම දිනාටම සුබදායක සැනසිලිදායක සංසුන් සන්ධ්‍යාවක් දවසක් ආදරණීය හිතවතුනි, බොහෝ විට මේ හිතවතුන් සහ අප දිගු කලකින් මුණ ගැසී නැහැ. කායිකව, භෞතිකව සමහර විට කෝවිඩ් වසංගතය පටන් ගත්තත් හරිද, අවුරුදු 3ක් පමණ, 2ක් 3ක් මුණ ගැසී නැහැ. සමහර විට ඊට කලිනුත් නොගැස්සුණු ආදරණීය හිතවතුන් මෙතන ඇති. කායිකව දැකීම, කතාබහ කිරීම වටිනවා. ඒ දැන හැඳින ගැනීම් සාමාන්‍ය ජීවිතයට අවශ්‍යයි. ඊට වඩා සමීප වීමක් මෙතනදී සිදු වෙනවා. මෙතනදී කියන්නේ මේ සදාම් සඳහැවිදි පමණක් නොවේ, මේ සියලු මාර්ගගත වැඩසටහන් වලදී එය සිදුවෙනවා, සිදුවන බව දැනෙනවා, හැඟෙනවා. සමහර විට මේ හිතවතුන්ටත් ඒ බව වැටහෙනවා ඇති. සමීප වීමක්, දැන ගැනීමක්, දැක ගැනීමක්, හඳුනා ගැනීමක්. ඇස් දෙකෙන් බලා, කන් දෙකෙන් අසා දැන හඳුනා ගැනීමට වඩා වෙනස්, වඩා ගැඹුරු. දැන් මෙතනදී ඇස් දෙකට පේනවා මට මේ හිතවතුන් නොපෙනුනාට මේ ඡායාරූපේ හිතවතුන්ට පේනවනේ. මෙතන සිටින සම්බන්ධ වෙන හැම දෙනාගේම කටහඬ මට නොඇසුනාට මේ කටහඬ, මේ කතාව බාධා මැද්දේ හරි හැම දෙනාටම ඇහෙනවා. ඉතින් මේ පේන රූපයයි, ඇහෙන හඬයි, ඒ වචනයි තුලින්ම නොවේ, මෙතන ඇති වෙන්නේ මේ දැන හඳුනා ගැනීම ඊට වඩා නිශ්ශබ්ද. වචනයකට නගන්න බැරි, රූපයකට ගෙනෙන්න බැරි හඳුනා ගැනීම. සමහර විට මේ වැඩසටහනේදී මේ වීඩියෝ කැමරාව ක්‍රියා විරහිත කර නම් කළේ, මුල සිටම කළේ, තර මේ කියන කෙනාව පේන්නේ නැහැ, හඬ විතරනේ ඇහෙන්නේ. නමුත් කිසියම් හඳුනා ගැනීමක් එතන සිදු වෙනවා. ඒ හිත මුල් වෙලා හිතා කරන හඳුනා ගැනීමක් නොවේ. මෙබඳු කටහඬක් තියෙනවා නම් ඒ මේ වගේ කෙනෙකු වෙන්න ඕනේ, මේ කියන දේවල් අනුව නම් අර වගේ කෙනෙකු වෙන්න ඕනේ, මේ කියන දේවල් නිසා අරහෙම කෙනෙකු වෙන්න බෑ. මේ බඳු තර්කයකට ගෙනල්ලා තාර්කිකව ගොඩනගෙන ප්‍රතිරූපයක් නොවේ, ප්‍රතිරූපයක් නැහැ එතන. නමුත් කිසියම් සමීප බවක් දැන හඳුනා ගැනීමක් සිදු වෙනවා. ඉතින් මේ කියන්න හදන්නේ මේ ගමනේ යන්න ඒ අවශ්‍යයි. කල්‍යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය නැහැ, හැම දිනාටම අපටත් අවශ්‍යයි, මේ හිතවතුන්ටත් අවශ්‍යයි ගමනේ යන්න. කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගන්නේ කොහොමද? කල්‍යාණ මිත්‍රයෙකු ළඟ තිබෙන ලක්ෂණ කොහොමද? චාරිත ලක්ෂණ හැඩතල. දැන් මේ කතන්දරේ වෙනම කතා කරන්න ඕනේ දෙයක් වෙයි අවශ්‍ය නැහැ. ඒ ගැන නෙමෙයි කියන්න හදන්නේ. දැන් මේ කෙනෙකුට හිතෙනවා නම් දන්නේ නැහැ, මේ දහම දන්නේ නැහැ. ඒ දැනගන්න තමයි මේ අහන්නේ, සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ කියන කෙනා දන්නවා. ඒ කියන දේ අපිට දැනගන්න පුළුවන්. ඇහුවාම දැනගන්න පුළුවන්. මේ තමයි දැන ගැනීම. ඇහුවට පස්සේ අපි දන්නේ. ඊළඟ දවසේ මොනවා කියයිද දන්නේ නැහැ. ඒ අපි දන්නේ ආයෙත් අහනවා. සමන් දී වෙන සිටන විට එක්ක අපි දන්න දෙයක්ම නැවත කියනවා. ඒ විදිහටම එසේ නැතිනම් දැනගෙන හිටි දෙයක් වැරදි කියා කියනවා. එසේත් නැතිනම් වැරදි කියා හිතන් හිටිය දෙයක් හරි කියනවා. ඒත් නැත්නම් හතරවෙනි කාරණේ කොහොමද දන්නේ නැතුව හිටි දෙයක් අලුතෙන් කියනවා. ඔය හතර විදිහනේ දේශනයක වෙන්න පුළුවන්. දැනගෙන හිටියේ දෙයක් ඒ විදිහටමත් කියන්න පුළුවන්. ඒක වැරදි කියන්නත් පුළුවන්. අලුතෙන්ම දෙයක් කියන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි මේ දැන් ඒබඳු මේ පරතරයක්. මොන පරතරයක්ද? අප දන්නේ නැහැ. මේ කතා කරන කෙනා දන්නවා. තෙන්සා තමයි කල්යාණ මිත්‍රයෙකු කියන්නේ. නෑ, එහෙම කල්යාණ මිත්‍රයන් හොයන්න බෑ. ඒ වැරදි මාපකයක්. කල්යාණ මිත්‍රයෙකු වඳුනගන්න මේ දන්නවද නැද්ද? අප දන්න දේට වැඩිය දන්නවද? අප නොදන්න දේ දන්නවද? ඒ කාරණේ උඩ කලන මිතුරෙකු හඳුනාගන්න බෑ. කලන මිතුරෙකු සමහරට අපට වැඩිය දන්නව ඇති. අප ඊට වැඩිය දන්නවත් ඇති. කවුරුන් මුලින්ම සංසාර රෝගය සුවපත් කර ගනීද කියා කාටවත් කියන්න බෑ. සම්පූර්ණයෙන්ම මේ සංසාර රෝගය කවුරුන් මුලින්ම සනීප කර ගනීද කියන්න බෑ. සමහර විට මේ කතා කරන කෙනා අවසාන තැනත්තා වෙන්න පුළුවන්. ඊට කලින් ඒට පොරොත්තුව මේ ඇහුම්කන් දෙන හැම දෙනාම සසරින් එතර වෙන්න පුළුවන්. ඉතින් අප දෙගොල්ලටම කලින් මේ කිසිම වැඩසටහනකට නිකන් වැස්සකටවත් ගොඩ වැදුනේ නැති පිරිසක් සසරින් එතර වෙන්නත් පුළුවනි. ඒ කොහොමද වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? කුමක්ද එතන තිබෙන ක්‍රියාපටිපාටිය? ඒ ගැන නම් කියන්න දන්නේ නැහැ. කවුද ලැයිස්තුව හදන්නේ? ඒ ලැයිස්තුවේ මුලට කොහොමද නම දාගන්නේ? කවුද ලැයිස්තුවේ අග ඉන්නේ? කවුද දන්නේ? ඒ ගැන නම් හොයන්ට අවශ්‍ය නැහැ. කියන්න හැදුවේ මේ මෙතන දැනුමින් කියන්න බෑ කවුද ඉක්මනට සුව වෙන්නේ, ඉක්මනට සුව කරගන්නේ, ප්‍රමාද වෙන්නේ කවුද, ඒ කතාව කියන්න බෑ. ඉතින් මේ හිතවතුන් බොහොම ඉක්මනට මේ ගමන නිමා කරන්න පුළුවන් කතා කරන කෙනාට කලින්. එහෙම වෙයි, වෙන්න ඕනේ, එහෙමමයි වෙන්නේ කියන එහෙම දැකීමකින් නොවේ කියන්නේ අනුමානය. වෙන්න පුළුවන් සම්භාවිතාවය. අපිට දැනගන්නට යමක් තිබෙනවා. ඒනේ අවශ්‍ය ද විද්‍යාව නැති කිරීම නෙවෙයි. ඒතර විද්‍යාව පහළ වෙනවා. දැන් දැනගන්නවා. දැන ගැනීමක් සිදු වෙනවා මෙතන. ඒ නොදන්න දෙයක්. දන්න දෙයක් හරිය කියා ඔප්පු කර ගැනීම නොවේ මෙතන වෙන්නේ. නොදන්න දෙයක් පමණක් නොවේ. නොදැන සිටියමක්. වැරදි විදිහට තේරුම් අරගෙන සිටියමක් හරියට තේරුම් ගන්න පටන් ගන්න. මෙතෙන් දැන ගැනීමක් සිදු වෙනවා. අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ දැන ගැනීම. ඒ දැන ගැනීම අප නිතර නිතර අවධාරණය කරනවා වගේ මේ පොතකින් බෑ. අහලත් බෑ. කෙන කෙනෙකුට කන් දීලත් ඒ ටික දැනගන්න බෑ. අපිව දැනගන්න ඕන කාර්යය. පොතකිනුත් බෑ. ඉතින් එහෙමනම් මේ කල්‍යාණ මිත්‍රයෙකු මොකටද? පොත් ලියලා කියන්නේත් එහෙම දන්නයිනේ. දේශනා කරන්නෙත් ඒ බඳු ඇත්තන්. ඉතින් හැබැයි අපිට බැරි නම් අපිට මේ දැනගත යුතු දේ දැනගන්න එහෙම ඇහුම්කන් දීලා කියවා. ඉතින් එහෙම බැරි නම් කුමකටද ඒබඳු ඇසුරක්, ඒබඳු සමීප වීමක්, ඇහුම්කන් දීමක් කුමකටද? කිසියම් කාරණයක් නොදන්නාකම නිසා නම් අප සසරේ යන්නේ. කිසියම් කාරණයක් නොදන්නාකම නිසා නම් අප සසරේ යන්නේ. ඒ දත යුතු කාරණය පොතක් කියවා දැනගන්න බෑ. ඒ කාරණේ කිසිම පොතක නැහැ. කිසිම පොතක නැහැ. ඉස්කෝල පොතකවත්, කඩදාසි පොතකවත්, ඩිජිටල් එහෙම ඔය ඊ-බුක් එකකවත්, ඔඩියෝ බුක් එකකවත් එකකවත් නැහැ. එමෙන්න ඒ දත යුතු කාරණය කාගෙන්වත් අහගන්නත් බැහැ. අසාගන්න බොහෝ දේ පුළුවන්. නමුත් මේ කාරණේ අහන්ට බැරි. මොකද එය වචනයකට ගේන්න බැරි දෙයක්. එහෙමනම් දැන් මෙහෙම ඒවා කියන එකේ තේරුම් මොකද්ද? මේ ප්‍රශ්නේ නෝන. එහෙමනම් මේ සතිපතා මේ කරන වැඩසටහන් වල අර්ථය කුමක්ද? ඒ පුස්සක් ඒ සාධාරණ අභියෝගයක්, සාධාරණ තර්කයක්, සාධාරණ ප්‍රශ්නයක්. එහෙමනම් හිතවතුනි, මේ ඒ දතේතු කාරණය මෙන්න මෙයයි කියා නම් කියන්න කවදාවත් උත්සාහ කරලා නැහැ. ඒ කිසියම් කාරණයක් නිසා උභාප දෙපිරිසම සංසාරේ ඉන්නවනම්, කිසියම් හේතුවක් නිසා, කිසියම් හේතුවක් නොදන්නාකම නිසා නම් අප මේ සසරේ ඉන්නේ. ඒ හේතුව මෙන්න මෙයයි. මෙන්න මේ හේතුව දැනගත්තොත් සසරෙන් අයින් වෙන්න පුළුවන්. ඒ දැනගන්න ඒ හේතුව නම් කියන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. ඒ උත්සාහ කරන්නත් බෑ. දැන් ඒ කිව්වා, ඒක දන්නවා. දැන් හරි නැහිම බෑ. මෙන්න මේ මොකටද උත්සාහ කරන්නේ? මේ උත්සාහ කරන්නේ හිතවතුනි එකම එක දෙයකට. ඒ දතේතු දෙය කුමක්ද කියා දෙන්න නොවේ. ඒ කියා දෙන්න පුළුවන් කාරණයක් නොවේ. ඒ කියා දෙන්න පුළුවන් නම් මාර්ගයක් අවශ්‍ය නැහැ. මාර්ගයක් අවශ්‍ය නැහැ. කියා දෙන්න පුළුවන් නම්, අහගන්නත් පුළුවන් නම් අපට, ඉතින් අප මේ භාවනා කරන්න අවශ්‍ය නැහැ. මේ මොනවත් ප්‍රතිපදාවක් ඕනේ නැහැ. එහෙමනම් සීල ප්‍රතිපදාවක්, සමාධි ප්‍රතිපදාවක්, ප්‍රඥා ප්‍රතිපදාවක් අවශ්‍ය නැහැ. අවශ්‍යම නැහැ. ප්‍රතිපත්තියක් ඕනේ නැහැ. එහෙමනම් ඔය හංගින්ද තියෙන්නේ. ඇව්වාම හරි. දැන් එහෙම කියන කීම් තියෙනවා. ඇව්වාම ඇති. වෙන මොනවත් අවශ්‍ය නැහැ අහමින්. එහෙම කිව්වහම වෙන පරිවර්තනයක් තියෙනවා. ආන්හිතියම වෙන පරිවර්තනයක් තියෙනවා. නමුත් මේ අවබෝධය එහෙම ඉන්නේ නැහැ. දෙවිත ප්‍රශ්නයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඉඳලා රහත්තුලා, දැන් සරියුත් ආන්දරෝ රහත්තුනෙත් එහෙමයි. ඔව්, ඒ වෙනම කතන්දර ටිකක්. ඒ වෙනමම බලන්න ඕනේ කාරණා ටිකක්. ඒ සිදුවුණු දේවල් ගැන. හැබැයි මේ එහෙමනම් මේ ප්‍රතිපත්තියක් ඕනේ නැහැ. ඉතින් එහෙමනම් උන්වහන්සේ පැවිදි වෙන්න ඕනේ නැහැනේ. ඒ මොනවත් අවශ්‍ය නැහැ. දැනගන්න ඕනේ දේ නෙමෙයි මේ කියන්න හදන්නේ. දැනගන්න විදිය මේ දෙකක්. මේ දෙක පැහැදිලිව වෙන් කරගන්න. දතේතු දෙය මෙයයි කියා කීම තේරුමක් නැහැ. එහෙම කියන්න බෑ. කියන්න බෑ. මෙන්න මෙයයි දතේතු දෙය. ආමාය දැනගත්ත. මෙන්න මෙයයි දැනගන්න තියෙන්නේ. ඒ හොඳට අහගන්න. අහගත්තාම දැන් දන්නව නේද මොකද්ද දැනගන්න තියෙන්නේ. ඉතින් ඒ අර වාක්‍ය කටපාඩමින් කියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් දන්නවා. නෑ. දන්නේ නෑ. අහන්න කලින් දන්නෙත් නෑ. අහන විට දන්නෙත් නෑ. ඊට පස්සේ දන්නෙත් නෑ. ඒක දැනගන්න විදිහ අපි දැනගන්න ඕනේ. එතකොට මෙතන තිබෙනවා නොදන්නාකම් දෙකක්. නොදන්නා කාරණා දෙකක් තියෙන එකක් තමයි දැනගන්න ඕනි කොමක්ද කියන එක දන්නේ. මේක දැනගන්න පොත් කියෙව්වට එහුම්කන් දුන්නට ඔය කල්පනා කර කර හිටියට හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ කොහොමද දැනගන්නේ කියලා. ඒ තාක්ෂණය, ඒ යාන්ත්‍රණය, ඒ ක්‍රමවේදය, ඒ ක්‍රියාපටිපාටිය තමා ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න නම් අහුම්කන් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අහුම්කන් දෙන්න වෙනවා. මේ ටික වෙන් කරගන්න. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි අපි ඔය මේ දෙවෙනි කාරණේ නෙමෙයි ඔළුවේ තියාගන්නේ. බණක් අහන විට, ධර්මදේශනයකට සම්බන්ධ වෙන විට, සාකච්ඡාවකට එකතු වන විට, දහම් පොතක් දහම් පොත් කියා කියන දේවල් කියවන විට ඉලක්කයේ තියෙන්නේ මේ දත යුතු දේ දැනගන්නේ කොහොමද කියා දැනගන්න ඕන කියන කාරණේ නෝවේ, චේතනාව නෝවේ තියෙන්නේ. මොකද දැනගන්න තියෙන්නේ? අනේ ඒක මොකද්ද? එන අවබෝධයේ කුමක්ද කියා තමයි හොයන්නේ. අවබෝධයේ කුමක්ද කියා හොයන්න බෑ. අවබෝධ කරගන්නේ කොහොමද කියයි හොයන්ට ඕන. මේ මෙතන පටලැවුණොත් හිතවතුනි, මොනතරම් උත්සාහ කළත්, මොනතරම් භාවනා කළත්, පොත් කියෙව්වත්, ධර්ම ශ්‍රවණය කළත්, ධර්ම සාකච්ඡා කළත් ඵලක් නැහැ. හොයන්නේ එක දෙයක්. ලැබෙන්නේ තව දෙයක්. ඒ ලැබෙන දේ අපි බාරගන්නේ නැහැ. ඒන් ප්‍රයෝජන ගන්නෑ. අප හොයන නිරෝගිකම. නිරෝගිකම නොවේ හොයන්න ඕනේ. නිරෝගී වෙන්නේ කොහොමද කියා. රෝගිකම කොහෙන් හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. කිසිම වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය සම්මන්ත්‍රණයකින් වෛද්‍ය විද්‍යාත්මක පොතකින් නිරෝගිකම ලැබෙන්නේ නැහැ. නිරෝගිකම හොයාගෙන මේවා ඕනේ තරම් කියවන්න, හුඟක්න් දෙන්න, සම්බන්ධ වෙන්න, පාඨමාලා දාරන්න ගියාට නිරෝගිකම ලැබෙන්නේ නැහැ. දැනුමක් ලැබෙයි, නිරෝගිකම ලැබෙන්නේ නැහැ. හැමදාම තියෙන ගැටලුව මේ තමයි. ඇයි තාම නිරෝගී වෙන්නේ නැත්තේ? සාමාන්‍ය ලෙඩකින් ඇයි තාම සනීප වෙන්නේ නැත්තේ? මෙච්චර වෛද්‍ය සම්මන්ත්‍රණ වලට ගියා, මේ පමණ පොතපත කියෙව්වා, වෛද්‍ය සාකච්ඡා වලට හැමුම්කන් දුන්නා. ඇයි තාම ලෙඩේ සනීප නැත්තේ? මැරෙනකල් මෙඩිකල් කොලෙජ් එකේ හිටියත් ලෙඩක් සනීප වෙන්නේ නැහැ. ලෙඩේ සනීප කරගන්නේ කොහොමද? අන්න ඒ කාරණේ දැනගන්න නම් මේවට යන්න වෙනවා. වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න, වෛද්‍ය සාකච්ඡා සම්මන්ත්‍රණ වලට යෑම ප්‍රයෝජනවත්. වෛද්‍ය පොතපත උපදෙස් කියවීම අවශ්‍යයි. මේ ඉලක්කය හරියටම හදාගන්න ඕනේ. ඉලක්කේ වැරදුනොත් ගමන් දෙකක්. දැන් ඔය විශ්වය කියවම අපි ඉතින් ඈත බලනවනේ, උදරනේ බලන්නේ. ඒ උදරනේ මේ විශ්වයේ, මේ බිමත් විශ්වයේ තමයි. නමුත් ඉතින් අපි ඈත තාරකාවක් ගැන හිතන්නේ. ඒ තාරකාවකට යන්න ඒ රොකට්ටුවක් අදලා ඒ රොකට්ටුව ගුවන්ගත කරන විට හරියටම ඒ දිශාවට හැරෙන්න ඕන. ඒක අංශකයක් වෙනස් වුණොත් මෙතන ඒක අංශකයක් වෙන්න පුළුවන්. දැන් මෙතන අංශකේ එහාට හැරුණාද මෙහාට හැරුණාද වැදගත් නෑ මෙතෙන්ට. නමුත් මීටරේ කිලෝමීටරෙන් කිලෝමීටරේ අර තාරකාවෙන් හැත්දෙනවා. මෙතන එක අංශක භාගයක් වෙන්න පුළුවන්, අංශක දශමයකක් වෙන්න පුළුවන්. මෙතන වැරදුනේ, ඉලක්කය වෙනස් වුනේ. නමුත් කිලෝමීටර 100ක් 1000ක් යනකොට කිලෝමීටර 1000 ගානකින් ඈත ඉන්නේ. යන්න ඈත් වෙනවා. ඉතින් මේක ඔය කෝණ අඳිනකොට මේක අපේ ඉගෙනගෙන තියෙනවනේ. කේන්ද්‍රය එකයි. ඒ රේඛා දෙකම එකට මුණ ගැහෙනවා පටන් ගන්න තැන. හැබැයි ඉතින් යන්න ගියාම ඒකකෙන් ඒකකට, ඒකකින් ඒකකට මේ රේඛා දෙක වෙන් වෙනවා, දුරස් වෙනවා. ඉතින් එහෙම කාලයක් ගියාම ආයේ අර තාරකාව පේන්නේ නැහැ. මේ මේ කාරණය නොදන්න කම නිසා තමයි බොහෝ විට අහන්නේ මේ හිතවතුන් නොඇසුවත් නිතර ඇහෙන ප්‍රශ්නයක් තමයි. ඒ තාම මේ ලෙඩේ සනීප නැත්තේ. ලෙඩේ සනීප වෙන්නෙම නැහැ. වෙන්නෙම නැහැ ඔය විදිහට. කෙනෙක් කියන බුම මෙඩිකල් ෆැකල්ටි එකේ මෙඩිකල් කොලේජ් එකේ මෙච්චර අවුරුදු ගාණක් හිටියා. හැමදේම ගියා. මෙපමණ පොත් කියවලා තියෙනවා වෛද්‍ය විද්‍යාව ගැන. මෙපමණ සම්මන්ත්‍රණ වලට සම්බන්ධ ඒ කිසි දෙයක් අදාළ නැහැ. කිසිම දෙයක් අදාළ නැහැ. ඒවට නොගියා කියයි, ගියා කියයි දෙකම එකයි. ලෙඩේ සනීප වෙන්නේ. හැබැයි ඒවට යන්න ඕනේ. හැම එකටම යන්න ඕනේ. යන්න ඕනේ. ලෙඩේ සනීප කරගන්නේ කොහොමද කියා දැනගන්න. එහෙමනම් හිතවතුනි අන්න දැනගන්න ඕනේ කාරණේ. ඒ කාරණේ අප දන්නවද? දන්නවද? ඒ කාරණේද අපට දැනගන්න ඕනේ. ඒ කාරණේ දැනගන්නද මේ අප එකතු වෙන්නේ. මේ සමීප වෙන්නේ ඇහුම් කන් දෙන්නේ එකට හිතන්නේ එකට භවනා කරන්නේ එහෙමනම් අපට ගමනක් තියෙනවා ඒ ඉලක්කයට ලං වෙන ගමනක් තියෙනවා එහෙම නැතිනම් ඉලක්කයෙන් ඈතට යන ගමනක් ඒ භයානකයි කොහේ හරි ගිහිල්ලා මේ අභ්‍යවකාශේ ඔහි වැටුණාම ඔහි කැරකී ඉඳී පාවෙවි ඉඳී අභ්‍යවකාශයේ අතරමං වුණොත් එහෙටත් නැ මෙහෙටත් නැ ඒ කියන්නේ අභ්‍යවකාශය කියන්නේ ඒක නොසිටිය යුතු තැනක් අභ්‍යවකාශය කියන්නේ නොසිටිය යුතු තැනක් එතන ඉන්න හොඳ නැ ඒ අවකාශයේ අභ්‍ය කියන්නේ නොසිටිය යුතුයි නොසුදුසු කියන එක නොසුදුසු අවකාශය එහෙම අවකාශයකට වැටෙන්න පුළුවන්. හිටිය තැන් තෙන්නත් බෑ යන්න ඕන තැන්ට යන්නත් බෑ. ඔහි ශක්තිය තියෙන කල ඔහි පාවිවි කැරෙක් කැරෙක් ඉන්නවා. මේ කැරෙක් කැරෙක් සිටීමෙන් ඒ තමා විමුක්තිය කියා කියන්න නම් පුළුවන්. ඒ තමා විමුක්තිය කියා අභ්‍යවකාශයේ විමුක්තිය නොවේ. විමුක්තියට අවකාශයක් නැහැ. සුදුසු අවකාශිකුත් නැහැ, නොසුදුසු අවකාශයකුත් නැහැ. ඒ අවකාශයෙන් නිදහස් දෙයක්. අපේ දා කතා කළා මේ ගුරුවරයෙකු පිළිබඳ, කල්‍යාණ මිත්‍රයෙකු පිළිබඳ. දැන් මේ කියන කාරණා අහන් ඉන්න විට සියල්ල එකම විදිහට අපේ ඔළුවට යන්නේ නැහැ. එහෙම යයි කියා බලාපොරොත්තුකුත් නැහැ. හැබැයි ඔළුවට නොයා මේ ප්‍රයෝජනයක් ගන්නත් බෑ. මේ නිසා තමයි අපේ කල්‍යාණ මිත්‍රයන් කිහිප දෙනෙකු, තුන් දෙනෙකු බොහෝම කැපවීමකින් මේ අකුරක් නෑර ලියා ඉන්පසු සාරාංශ කර අපට නැවත කියවන්නට අවස්ථාවක් දෙන්නේ. එයින් ප්‍රයෝජන ගන්නවා ඇති කියා හිතනවා. ඒ කියවන්න මේ ප්‍රයෝජනයක් ගන්න නම් මේ සියල්ල අහන් ඉන්න විට එහෙම ඔළුවට යන්නේ නෑ අපේ. එහෙම ඔළුවට ගන්නම ඕනේ කියලා ලොකු ආතතියකින් ඉන්නත් එපා. ආ කියවන්න පුළුවන් නේ ඊළඟ සතිය කියා. ඔහෙ අනවධානයෙන් ඉන්නත් එපා. හේතුව මේ සජීවීව ඇහුම් කන් දෙන විට පණිවිඩේ අනදුරක් තියෙනවා කොලේකින් හරි කොහෙන් හරි කියවෙන විට ඒ කියවනදී අපේ අභ්‍යන්තරයට යන දුරක් තියෙනවා ඒ දුර දෙකම එක නොවේ සජීවී සවන් දීමකදී පණිවිඩයක් යනවා ඊටාම ගැඹුරට කියවෙන විට ඒ පණිවිඩේ එපමණ ගැඹුරට යන්නේ නමුත් ඇහුම්කන් දී ඉන්පසු කියවීම කාරණා කිහිපයක් නිසාම ප්‍රයෝජනවත්. ඒ කාරණා කියන්න දැන් අවශ්‍ය නැහැනේ. දැන් ඒ කියවන්නේ. දැන් අවධානයෙන් කියවන්නේ කියවුවහම අපි ඇහුම් ඇසු දෙයක් නැවත මතක් වෙනවා. බාගෙට ඇසුණු දේ හරියට සම්පූර්ණයෙන් වැටහෙනවා. වැරදියට අප තේරුම් අරන් තියෙන දේ නෑ එහෙම නෙමෙයි කියා තියෙන්නේ කියන කාරණය පැහැදිලි වෙනවා. එදා කතා කළා මේ ගුරුවරයෙකු ආදර්ශයක් මේ කාරණා ටික ගුරුවරයෙකින් ගන්න තියෙන ප්‍රයෝජනය. කවුද ගුරුවරයෙකු වෙන්නේ? මේ සාමාන්‍යයෙන් ගුරුවරයෙකු වෙන්න නම් කිසියම් ආදර්ශයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ආදර්ශයක් දෙන්න නෙවෙයි ගුරුවරයෙකු ජීවත් වෙන්නේ හැසිරෙන්නේ. මේ කොහොමත් ඉන්න විදිහට ඉන්නවා. නමුත් එයින් කිසියම් පිරිසකට ආදර්ශයක් ලැබෙනවා. ලෝකෙටම නොවේ. සියලු සත්ත්වයන්ට නොවේ. කිසියම් සීමිත පිරිසකට ආදර්ශයක් ලැබෙනවා. ශිෂ්‍යයන් වර්ග තුනක් ඉන්නවා. උගත්, බුද්ධිමත්, ප්‍රඥාවන්ත. උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත. ඉතින් උගත් ශිෂ්‍යයන්ට අර ගුරුවරයා කියන දේ තේරෙනවා. කියන දේ තේරෙනවා. කියන දේ තේරෙන්නේ උගත් ශිෂ්‍යයන්ට. එනේ දැනුම ලැබෙනවා. දැනුම ලැබෙනවා. ওই විභාග වලින් සමත් වෙන්නේ උගත් ශිෂ්‍යයන්. බුද්ධිමත් ශිෂ්‍යයාට ගුරුවරයව පේනවා. ඒ උගන්වන දෙයට වැඩි උගන්වන කෙනාව තමයි බුද්ධිමත් හිතකට, ඔළුවකට, හදවතකට පේන්නේ. ඒ ගුරුවරයව පේනවා. අර උගත් ශිෂ්‍යයාට ගුරුවරයව පේන්නේ හැබැයි ඒ උගන්වන දේ හොඳට තේරෙනවා. හොඳට මතකෙට යනවා. කඩපාඩම් කරගන්න පුළුවන් හොඳට ධාරණය කරගන්න පුළුවන් නැවත ඇහුවාම කියන්න පුළුවන් ඒ විදිහටම අකුරක් නැර කියන්න පුළුවන් සමහරට ඊටත් වැඩිය හොඳට කියන්න පුළුවන් ගුරුවරයා කිව්වටත් වැඩිය හොඳට කියන්න පුළුවන් මේ බොහෝ නෙවෙයි මේ සමහර දෙනෙකු දහම අහන්නේ ඒක් විදිහට ඒ උගත් මනසින් දහම අහන්නේ එයින් ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගන්න කියන්නේ මේ විමුක්තියට නෙවෙයි. විමුක්තියට ප්‍රයෝජනයක් ගන්න බෑ උගත් මනසකින් අහලා. වෙන ප්‍රයෝජනයක් ගන්න. එක්කෝ තමන්ගේම හිත සතුටු කරගන්න. එසේ නැතිනම් තමන් කරන වැඩකට උදව්වක් කරගන්න ලියන පොතකට උදව්වක් කරගන්න තමන්ගේ රැකියාවට උදව්වක් කරගන්න තමනු දේශනා කරනවා නම් ඒ දේශනාවලට කරුණු එකතු කරගන්න ඔන්න එතකොට ඒ පිරිස ඒ උගත් දෙවෙනි පිරිස බුද්ධිමත් අය ඒ බුද්ධිමත් අය තර කියන දේ තැහෙනවා හැබැයි එතන ඉන්න අතර නොවේ කියන කෙනාව පේන්න පටන් ගන්නවා. මෙහෙම කියන්න නම් කොයි වගේ කෙනෙකු වෙන්න ඕනේද කියයි. හරියටම කියන්න බෑ ඒක. අපිට ඒක අනුමානයක් නෙන්නේ, අපි අහන් ඉන්නවා. එතකොට මෙහෙම කියන්න නම් ඒ ගුරුවරයා කොයි වගේ කෙනෙකු වෙන්න ඕනේද කියලා. එතනිනුත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. මාර්ගයක් පේන්නේ නැහැ. අර පළවෙනි කෙනාට වැඩියෙන් මේ දෙවෙනි කෙනා හොඳයි. එයා ටිකක් ළඟයි. පාරට ළඟයි. පාත් එකට ළඟයි. නම් පාත් එකට ඇවිල්ලා නැහැ. පළවෙනි කෙනා නම් කොහොමත් නැහැ. එයාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලෞකික ලෞකික ඉලක්ක. ලෞකික අපේක්ෂා, ලෞකික ආශා. දෙවෙනි කෙනාට එහෙම නැහැ. නමුත් එතියා ගුරුවරයාව දන්නවා. ගුරුවරයාව ආගේ කරනවා, වර්ණනා කරනවා, ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා. ඒ සියල්ල යාට තියෙනවා. දැන් ප්‍රඥාවන්ත ශිෂ්‍යයා මොනවද කියන්නේ? එයාට මොනවද ලැබෙන්නේ? දැන් පළවෙනි කෙනාට දැනුම ලැබුණා. උගත් මනසට දැනුම, බුද්ධිමත් මනසට ගුරුවරයව ලැබෙනවා. ප්‍රඥාවන්ත මනසට, ප්‍රඥාවන්ත ශිෂ්‍යයාට තමන්ව තේනවා. තමන්ව තේනවා කියන දේත් නෙවෙයි, කියන කෙනත් නොවෙයි, ඇහුම්කම් දෙන කෙනාව තමා තියෙන්නේ. තමන් දැන් මෙන්න පරිණාමය. උගත් මනසින් පටන් ගත්තට කමක් නැහැ. නමුත් ඒ අතාරින්න, එතන ඉන්න එපා. අනුන්ගේ හරක් බලන කෙනෙකු වෙන්න එපා. එහෙනේ දහමේ දීලා තියෙන උපමාව. ඔය ගොපල්ලෙකුනේ, එඬේරෙකු කියන්නේ, තව කෙනෙකුගේ හරක් බලන. දැන් ඉදි මරාගෙන හරක් බලනවා. එයාට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමා මේ දැනුමට ඇහුම්කන් දීම සහ ඒ දැනගෙන තමයිට කියන්නේ යනවා. කිව්වා කියලා කියනවා. හොල් කෙනා කිව්වා කියලා. හරි, තමන්ගේම දෙයක් විදියට කිව්වත් ඒ දෙකේ වෙනසක් නැහැ. ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ඊළඟට ගුරුවරයා පේනම පේන්න පටන් ගන්නවා. එය හොඳයි. නමුත් එතන නවතින්න එපා. ගුරුවරයා ළඟ නවතින්න එපා. ගුරුවරයා ළඟ නවතින්න එපා කියන්නේ ඒ ගුරුවරයා පේන තැනින් එතනින් පැහැදිලා ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන පෙරපිනක් ආහරි වාසනාවක් අපි සලකනවා මදි, තව සලකන්න ඕනේ. එහෙම දැන් අපිට හිතෙනවනේ එහෙම ලොකු ගුරුවරයෙකු ලැබුණහම ඒවට අහුවෙන්න එපා. ඒ ඇත්තම ගුරුවරයෙක් නෑ. ඒවා ඔළුවේවත් නෑ. සැබෑම ගුරුවරයෙකු නම් අපට ඒ දේශනාව කරන්නේ ඔය එකක්, ඔය කිසිම දෙයක් ගැන ඔළුවේ නැහැ. දේශනා කරනකොට හරි, කරන්න කලින් හරි, කිව්වට පස්සේ හරි, මේ තමන්ට යමක් ලබා ගැනීම ඒ සැඟවුණු න්‍යායපත්‍රයක් තියාගෙන නෙමෙයි වැඩ කරන්නේ. එතන සම්පූර්ණයෙන්ම තියෙන්න ඕන තියෙන්නේ හුදු කරුණාවයි, මඟ පෙන්වීමේ චේතනාවයි පමණයි. ඉතින් එහෙම නැත්තම් ඉතින් අපිත් ඒව ඇති කරගන්න ඕනේ නැහැ. කරන්න යමක් තියෙනවා නම් කරන එක වෙනම එකක්. නමුත් ඒ කරන්න තමයි අපි මේ ඇවිත් ඉන්නේ. අපි මේ දේශනේ ඇහුවේ එකට ඇහුවට පස්සේ ආ මොනවද බොණ්ඩ දෙන්නේ, මොනවද කණ්ඩ දෙන්නේ, ආපහු යවන්නේ කොහොමද? ඒ නෙමෙයි. එහෙම ලෙඩේ සනීප වෙන්නේ අපේවට. ඒව කරන්න ඕනේ කරයි. ඒ වෙනුවෙන්ම ඉපදුනා කියලා හිතන පිරිසක් ඉන්නවනේ. ඒ අය ඒව කරයි. ඒවක් කවුරුත් නොකරුවත් කමක් නැහැ. ප්‍රඥාවට එන්න. තමන්ව දකින්න පටන් ගන්න. ඒතර ගුරුවරයා අතුරුදහන් වෙනවා. ඉගෙනවීම අතුරුදහන් වෙනවා. මේ සියල්ල ඉගෙනවීම සහ ගුරුවරයා දෙකම කැඩපතක් බවට පත් වෙනවා. ඒ පත්වීම තියෙන්නේ, ඒ පරිවර්තනය වෙන්නේ ගුරුවරයාගේ දක්ෂතාව නිසා නෙවෙයි. ගුරුවරයා කොහොමත් එහෙමයි. ඒ දක්ෂතාව වෙන්නේ ශිෂ්‍යයාගේ හපංකම උඩ. කුමක් දෙහපංකම? ශිෂ්‍යයාට සුසුකන් දෙකක් තියෙන්න ඕන. එහෙම ගුරුවරයාව කැඩපතක් බවට පරිවර්තනය කරන්නේ ගුරුවරයා කියන ඒ ද්‍රව්‍ය, ඒ වස්තුව, ඒ ශක්තිය, ඒ ස්වභාවය කුමක් හෝ එය මේ කැඩපතක් දර්පණයක් බවට පරිවර්තනය කිරීමේ ප්‍රාතිහාරියේ පාණ්ඩ පුළුවන් ශිෂ්‍යයාට පමණයි. ඒ ගුරුවරයාට කරන්න බෑ. අනිත් ඒ ප්‍රාතිහාරිය පාණ්ඩ පුළුවන් කෙනාට තමයි ප්‍රඥාවන්තයා කියන්නේ. බුද්ධිමතාටත් බෑ ඒ ප්‍රාතිහාරිය පාණ්ඩ, උගත්තටත් කොහොමත් බෑ. පුළුවන් වෙන්නේ ප්‍රඥාවට පමණයි. දෙරේ සුසුකන් දෙකක් ඕනේ. පළවෙනි සුසුකම තමයි මේ මේ ප්‍රශ්නේ, සංසාරයේ කියන ප්‍රශ්නය යන්නේ අපට අප ගැන අවබෝධයක් නැති නිසා, අප කවුද කියලා අප නොදන්න නිසා, මේ වෙන මොනවත් දන්නේ නැති නිසා නොවේයි. පැහැදිලිව තේරුම් ගන්න හිතවතුනි, මේ සූත්‍ර පිටකයේ දන්නේ නැති නිසා, විනය පිටකයේ දන්නේ නැති නිසා, අභිධම්ම පිටකයේ දන්නේ නැති නිසා, අටුවා ටීකා ටිප්පණී දන්නේ නැති නිසා නොවේයි අප සංසාරේ මේ විඳවන්නේ. විඳවන කෙනා ගැන දන්නේ නැති නිසා. විඳවන කෙනා ගැන දන්නේ නැති නිසායි විඳවන්නේ. ඒ දැනගැනීමේ ඕනකම ඕන. කුමක් දැනගන්නද? මේ කවුද කියන එක. මෙතන ඉන්නේ කවුද? නැතිනම් මෙතන තියෙන්නේ මොකද්ද? ඒ ඕනකම අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණය, හොඳ සමාධියක් තියෙන්න ඕනේ. සමාධියක්, සමාධිය ගැන බොහෝ විට කතා කළා. හොඳ සමාධියක් කියන්නේ නරක සමාධි තියෙන නිසා. සම්මා සමාධි, මිච්ඡා සමාධි දෙකක් තියෙනවනේ. මිච්ඡා සමාධි කියන්නේ සමාධියක්. ඒ සමාධි, ඒ සමාධි සුවදායකයි. ඕනෑම සමාධියක් සුවදායකයි. දුක්ඛදායක නෑ සමාධි. සුවදායකයි. ලෞකික ලෝකයේ තියෙන ඉහළම සුවය තමයි සමාධි සුවය. ඒ මිච්ඡා හරි සම්මා හරි වෙනසක් නෑ. ඒ දෙකේ වෙනස්කම් තියෙනවා. නමුත් සෝය පැත්තෙන් බැලුවොත් විඥා සමාධිය වුණත් හරීම සෝදායකයි. මේ ලෝකයේ සිදුවීම් ඉදිරියේ නොසැලී ඉන්න පුළුවන් සමාධියක සිටින විට. සමාධි සිතකට පුළුවන් නොසැලී ඉන්න. විඥා සමාධියකට වුණත් පුළුවන් නොසැලී ඉන්න. ඕනෑම සිදුවීම් හොඳ හෝ නරක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. අවශ්‍ය නම් තමන්ගෙම සමාධිය තුලට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බාහිර ලෝකේ අතහැරලා දාන්නත් පුළුවන්. ඒ මිත්‍යා සමාධියකෙත් පුළුවන්. සහ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ප්‍රාතිහාර්ය. ආශිර්වාද කරන්න පුළුවන්. මිත්‍යා සමාධියක හිටියත් තව කෙනෙකුට ආශිර්වාදයක් කරන්න පුළුවන්. ඒ ආශිර්වාදයෙන් තව කෙනෙකුට සෙත්තක් වෙන්න පුළුවන්. ලෙඩක්සනීප කරන්න පුළුවන්. සුභාශිංසනයක් කරන්න පුළුවන්. එහෙම බලවත්. ඒ මිත්‍යා සමාධිය හිටියා කියන්නේ මිත්‍යා කියන එකෙන් අදහස් වෙන්නේ පාපකාරී කියන එක. පවිතු කියන අදහස නොවේ. මේ සියල්ල කරන්න පුළුවන්. මේ මිත්‍යා සමාධියකටත් පුළුවන් ලොකු ආනන්දයක් දෙන්න. ලොකු සතුටක් ආනන්දයක්. නිදහසක්. සැනසෙල්ලක්. සැහැල්ලුවක්. කම්පා නොවන බවක්. ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ලෞකික දේ කියන්නේ කාම ලෝකේ ඒව ගණන් ගන්නේ ඒව නිකන් සියල්ල ධන හිසෙන් පහළ වගේ. ඉන් උඩට ගන්න. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ආශිර්වාද කරන්න පුළුවන්. සහ තව එක දෙයක් මිත්‍යා සමාධියට කරන්න පුළුවන් ඒ දෙය සම්මා සමාධියට කරන්න බැහැ. දැන් ප්‍රශ්නයක් එයි. එහෙනම් මිත්‍යා සමාධිය සම්මා සමාධියට වැඩිය බලවත්ද? මේ සම්මා සමාධියටවත් කරන්න බැරි දෙයක් මිත්‍යා සමාධියට පුළුවන් කිව්වොත්? නෑ බලවත් දුබල නෙවෙයි. මිත්‍යා සමාධියකට පුළුවන් ශාප කරන්න. ශාප කරන්නත් පුළුවන්. එයත් බලවත්. ඒ ශාපයත් වදින්න පුළුවන්. සම්මා සමාධිය ශාප කරන්නේ නැහැ. ඒ සිටිවිල්ලවත් ඒ ඕනකමවත් නැහැ සම්මා සමාධිය. ඉතින් ඒ ශාප කිරීල පැත්තකින් තිබ්බහම අනිත් එක බැලුවහම ඒක හොඳයි. ඒවයි නරකක් නැහැනේ. ප්‍රාතිහාරි පාන්න පුළුවන්, ආශිර්වාද කරන්න පුළුවන්, සෙත් පතන්න පුළුවන්. තමන්ගෙම ලෝකයේ ඇතුළේ ඉන්න පුළුවන්. කම්පා නොවී ඉන්න පුළුවන්. ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ලොකු සතුටකින් නිදහසකින් ඉන්න පුළුවන්. දැන් මේ මිත්‍යා සමාධියට සඳහා ලොකු පුහුණුවක් ඕනේ. නිකම්ම මිත්‍යා සමාධිය ඇති වෙන්නේ නැහැ. මහා පරිශ්‍රමයක් දරන්න ඕනේ සමාධියකට යන්න. ලෝ ජීවිත කාලය සමහරට කැප කරන්න ඕන. මොන සමාධියකට හරි. මිත්‍යා සමාධියත් ඒ වගේ. සමහර මිත්‍යා සමාධිය අපහසුයි. සම්මා සමාධියකටත් වඩා. සමහර විට නෙමෙයි හුඟක් වෙලාවට අමාරුයි. සම්මා සමාධියට එන එක පහසුයි මිත්‍යා සමාධියක් ඇති කරගන්නවට වඩා. මේ දෙක පටන් ගන්නෙම දැන් දෙකකින්. ඒ කාරණේ මේ කියන්න අවශ්‍ය උනේ ඔය සියලුම අටුවා කීවේ මෙන්න මේ කාරණේ කියන්න ඕන නිසා. මේ මූලයන් දෙකක් මිත්‍යා සමාධියේදී සමාධි නිමිත්ත සමාධි අරමුණ බාහිර දෙයක්. බාහිර අරමුණ. සම්මා සමාධියේදී අරමුණ තමන්. තමන් තම අරමුණ. දේනි සතර සතිපට්ඨානයක් ගැන කියන්නේ. සතර සතිපට්ඨානේ ගත්තාම කයයි අද්දැකීම් වින්දන සිත මේ තුනම තමන්නේ. තමන්ගේ කය. කයේ සිදුවන දේ, කය කරන දේ, ඊළඟට අත්දැකීම්, තමන්ගේ අත්දැකීම්, තමන්ගේ විඳීම්, වේදනා, තමන්ගේ චිත්ත ස්වභාවයන්, චිත්ත. දැන් ධර්ම එනකොට තමයි තමන්ගේ නොවන. තමන්ගේත් නෙවෙයි, අනුන්ගේත් නෙවෙයි. ධර්ම ධර්ම. දැන් මෙතනින් තමයි පටන් ගන්න. මිත්‍යා සමාධිය ඕන තැනකින් පටන් ගන්න. විශ්වේ හා කෙලවරෙන් හරි පටන් ගන්න පුළුවන්. ඈත තියෙන තාරකාවකට හිත යොමු කළේ ඒ දිහාම බලාගෙන ඒ වෙතටම නාභිගත කරලා ඈස් දෙක තාරකාවක් තාරකාවක් තරුවෙලියක් තරුවෙලියක් කියලා එහෙම කියාගෙන ගියොත් හිතාගෙන ගියොත් ඔන්න සමාධියක් කි. ඒ හරි ලේසි. ඒ පැත්තෙන් හරි ලේසි ඔය පටන් ගන්න. ඒක කැපකිරීමක් කරන්නේ. දෙයක් ඇතුළේ ඉඳලා මේක කරලා එහෙම ලොකු සමාධියකට යන්න බෑ ඔය කියන සමාධියකට. අර ප්‍රතිඵල තියෙන ශාප කරන්න පුළුවන් ආශිර්වාද කරන්න පුළුවන් ඒ කම්පාන වෙන සමාධියකට යන්න අමාරුයි. ඒ මිච්ඡා සමාධිය එහෙම බෑ ගයක් ඇතුළේ ඉඳලා හදාගන්න. මේ ජීවිතේ ඉඳගෙන ලේසි නෑ. හැබැයි අර මේ ක්‍රමේ සරලයි. ඇතහසේ වලාකුල් නැති අහසක ওই තාරකාවක් දිහා බලාගෙන ඒ කෙරෙහිම අවධානයෙන් ඇස් දෙකේ ඒකටම යොමු කරගෙන ඉන්නවා. ඈත තියෙන තරමට හොඳයි. ඉලක්කේ ළඟ තියෙනවට වඩා. මිච්ඡා සමාධියකට. මේ සිටිවිල්ලත් ඒ තාරකාව තාරකාව තරුවෙලි ඒ සිටිවිල්ලෙම තියෙනවා. ඉතින් එහෙම ගියාම මේ එක මොහොතක ඒකාත්මික බවක් ඇති වෙනවා. ඒ ඒකාත්මික කියන වචනේ එන්නේ මිච්ඡා සමාධියේදී. එක ආත්මයක් බවට පත් වෙනවා. කුමක්ද? තමන් සහ තරුව. දැන් ඒවා දෙකක් ආත්ම දෙකක් නෙතිමුනේ ඒකාත්මික වෙන්නේ. එවිට ඇස් දෙක වහගත්තත් ඒ ඒකාත්මිකනේ. මෙතන තරුව මම එතන ඒ දෙකම එකයි. තරුව මෙතන කිව්වත් හරි මම ඒ තරුව ළඟ කිව්වත් හරි තරුවත් එක්ක මම ඉන්නවා. මයිත් එක්ක තරුව තාරකාව වෙනසක් නැහැ. ඊට පස්සේ ආයස් ඒ තරුව දිහා බලන්න ඕනේ. ඉතින් ඒ තරුව දැන් මෙතනනේ ඒකාත්මිකනේ. ඊපස්සේ ඒ සංඥාව දිගට වඩන්න තියෙන්නේ. ඒ වැඩිම ලේසි නැහැ. ලේසිත් නැහැ. ඒක කරන්නත් එපා. මේ ඒ බරපතල අවදානමක් තියෙන වැඩක් ওই මිච්ඡා සමාධිය. ඒක සෙල්ලම් කරන්න හොඳ දෙයක් නොවේ. නමුත් ඒ කරනවා. කරලා බොහොම අමාරු වැටෙනු පිලිස්ස වැඩි. දැන් මේ එකක් නෙමෙයි කියන්න හැදුවේ. දැන් කියන්න හදන එකක්වත් කියන්න බැරි වෙනවා. කියන්න නොහිතපු දේ තමයි කියවෙන්නේ. දැන් මේ තමන්ව නෙමෙයිනේ මෙතන අරමුණු කරගන්නේ. ඈත තාරකාවක් හරි වෙන අරමුණක්. ඒ ඇති වෙන සමාධිය මිච්ඡා සමාධිය. ඒ සමාධියෙන් බෑ කවදාවත් තමන්ව දකින්න. තමන්ව වැහිලම ගිහිල්ලා මිච්ඡා සමාධිය. මිච්ඡා සමාධිය ඉන්න කෙනෙකුට මේ ආත්මෙට ලේසි නෑ තමන්ව දකින්න. නෑ. ඒ ඉන්න විදිහට ඒ බලාගෙන ඉන්න පැත්තටම ගල් ගැහුණා කියලා හිතන්න අයිස්සුණා කියලා. ඉතින් ආයේ හැරෙන්න බෑනේ දිය වෙලා යනකන්. අන්න එහෙම තැනක්. සම්මා සමාධිය හැම විටම පටන් ගන්නේ තමන්ගේ. අවධානය යොමු කරන්නේ තමන් වෙතට. නිසා මෙතන වැඩෙන්නේ තමන්ව දැකිය හැකි සමාධිය. සමාධිය වැඩෙන්න වඩ වඩා තේ හිත සුදුසු හිතක් බවට පත් වෙනවා තමන්ව දකින්න. සහය ඕනෙකමක් තියෙනවා තමන්ව දකින්න. අන්න එහෙම අවස්ථාවක ඒ සුසුකමත් එක්ක ඕනෙකමත් එක්ක ඒතරේ සුසුකන් දෙකනේ තමන්ව දැකීමේ ඕනෙකම තියෙනවා. තමන්ව හඳුනා ගැනීම ඕනෙකම. සහ දැන් ඒ හැකියාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේ අවශ්‍ය වෙන්නේ කන්නඩියක් පමණයි. ගැඩපතක් පමණයි. අන්න කල්යාණ මිත්‍රයා ගැඩපතක් බවට පත් වෙනවා. ඒතර උගත් මනස අතාරින්න ඕනේ. බුද්ධිමත් මනසත් අතෑරියොත් පමණයි ප්‍රඥාවන්ත මනස මතුවෙන්නේ. අර දෙකේ ඇලිලා හිටියොත් අර දැනුමට කියන දේ ඉගෙනගෙන කටපාඩම් කරගෙන මම දන්නවා ඊළඟ දේශනාවේදී මට මේ ටික කියන්න පුළුවන්, ඊළඟ පොතේදී මට මේවා ලියන්න පුළුවන්. ඒක බරපතල තත්ත්වයක්. එතනේ නැවතුනොත් නැවතුනාම තමා ඊළඟට මේ කියන කෙනා ගැන හිත හිත ඉඳ ගියත් ඒ ආනිසංසෙම තමා. ඒ දෙකම අතරින් ඉඳි එතනින් පටන් ගත්තර කමන්නේ දැනුමින් බුද්ධියට එන්නේ. ඊළඟට ඒවත් අතහැරලා අපව දකින්න ඕන. ඒ ඕනකමයි සමාධියයි දෙකම එකම සංඛ්‍යාතයකට කම්පණය වෙන්න පටන් ගත්තාම අන්න එතනදී ගුරුවරයාව කැඩපතක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ ප්‍රාතිහාරී පාණි ශිෂ්‍යයා ගුරුවරයන් නොවේ. මේකට ගුරුවරයෙක් ඒ වෙලාවේ එතන ඉන්න මොනෙත් නැහැ. ඒ විදිහට කෙනෙක් ඉඳන්න බලන එහෙනම් ඉතින් ওই ටික ඔක්කොම කළා ගුරුවරයෙක් ඉස්සරහා ඇස් අරගෙන ඉන්න වෙනවනේ අපිට. නෑ එහෙම අවශ්‍යම නෑ. මේ පහසුම ක්‍රමය තමයි. පහසුම ක්‍රමය තියෙනවා. හැබැයි තව ක්‍රම තියෙනවා. වෙලාව ඔව් පැක් ගිහිල්ලා අපි එහෙනම් දැන් ටිකක් මෙතනින් නවත්තලා මොනවද ඔලුවට ගියේ අපි ඉන්නේ කොතනද දැනුම ඇතුළේද බුද්ධිය ඇතුළේද ප්‍රඥාවට අවතීර්ණයේ වෙමින්ද ඒ ගැන ටිකක් මෙනෙහි කර බලමු, ආවර්ජනා කර බලමු, ප්‍රත්‍යවේක්ෂා කර බලමු. ඒ නිශ්ශබ්ද වූ ආවර්ජනයෙන් ප්‍රතිවේක්ෂාවෙන් එන්න සාකච්ඡාවට ප්‍රශ්න එහෙම තියෙනවා නම්
ඕනම දෙයකින් කම්පාන වෙන්න සමාධියක් තියෙන ඕන කියලා කිව්වනේ. ඒ කියන්නේ සමත සහ විදර්ශනා වලින් ලැබෙන සමාධියද? මට ඒක තේරෙන්නේ නැහැ පොඩ්ඩක්. පැහැදිලි කරන්න පුළුවන් හොඳයි.
කම්පා වීම වෙන්නේ හේතු ගණනාවක් නිසා හිතක් හෙලවෙන්නේ, හිතක් සැලෙන්නේ හේතු නිසා. ඉතින් දැන් සරලව හේතු දෙක තුනක් මතු කළොත් එකක් තමයි අනපේක්ෂිත යමක් වන විට හිත කම්පණයට පත් වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නොවුණු දෙයක් වන විට. ඒ හොඳ වුණත් නරක වුණත් කම්පණයට පත් වෙනවා. සතුටෙදිත් සැලෙනවා, අසතුටෙදිත් සැලෙනවා. අප බලාපොරොත්තු නොවුණු තාම ආදරය කරන කෙනෙකු හදිස්සියේ එකපාරට ආවා කියන්නේ. ගෙදරට මොන ගැහුණා. ඉතින් එතෙන්දි සතුටක් තමයි. නමුත් එතන ලොකු සැලීමක් ඇති වෙනවා, චලනයක්. ඒ වගේම අසතුටුදායක තැන්වලදීත් සැලෙනවා. ඉතින් මෙතන ඔන්න එක හේතුවක් තමයි එහෙම දෙයක් බලාපොරොත්තු නොවීම. බලාපොරොත්තු වුණේ එකක් වෙන්නේ තව දෙයක්. දැන් යමක් වුණා කියන්නේ ඒක වෙන්න පුළුවන් නිසා වුණේ. ඒතර වෙන්න පුළුවන් හේතු එකතු වෙනවා. දැන් වහින්න හේතු එකතු වෙනවා. ඒ හේතු එකතු වෙයි. වහින්ට අවශ්‍ය හේතු එකතු වීම අප බලන්නේ නැහැ. ඒ දිහා බලන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අද හේතු එකතු වෙනවා. වැහි වලාකුළු එකතු වෙනවා. එහෙනම් තව ටිකකින් වහින්න පුළුවන්. ඉතින් මේ හේතු එකතු වෙන හැටි දැක්කොත් වහිනවා. වැස්සහම හේතු එකතු වෙන හැටි දැක්කත් වහිනවා, දැක්කත් වහිනවා. හැබැයි හේතු වහින්න හේතු එකතු වෙන බව දකිමින් ඉන්නවා නම් ඒ කිසිම වැස්සකට බෑ ඉබ්බඳු කෙනෙක්ගේ හිතක් දෙමළ දාන්න. ඒ හිතක් වටන්න බෑ. හැබැයි හේතු බලන්න නැතුව එයා පායනවා කියලා හිතගෙන ඉඳලා වැස්සොත් නම් අන්න කම්පණයට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඉතින් යථාර්ථයෙන් පිට ලෝකයක අපේ ඉන්නේ. යථාර්ථය මොනවද? මේ දේ වෙන්න වහින්න ඕන හේතු එකතු වෙනවා. හැබැයි අපි අන්දයි. අපි ඔයේ පායයි කියන සංකල්පේ හීන දැක දැක ඉන්නවා. ඒ හීන දැකීම අතර අපි අවදිමත් වෙලා හොඳට විමසිල්ලෙන් බැලුවොත් පේනවා මේ යම් යම් සිදුවීම් වෙන්න අවශ්‍ය හේතු සහ ප්‍රත්‍යයන් එකතු වෙමින් යන බව. ඒ සාධකයි හැකියාවනේ එකතු වෙවි යනවා. එහෙනම් ආයෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් එතන කම්පනයක් නැහැ. ඒතර ඒක විදර්ශනා පැත්ත. මේ එන්නේ විදර්ශනා පැත්තට ඔය. ඊළඟ කාරණේ තමයි ඔය සමාධියේදී ඔය ඕන එකක් උඩට ගමන්නේ. වැස්සත් එකයි පෑවුවත් එක. කියලා ඉන්නවා. ඒ උපේක්ෂාව නැතනදී වැස්සත් එකයි පෑවුවත් එකයි දෙකේ වැස්සොත් පාඩුවත් වෙයි පෑවුවත් පාඩු වෙයි. ඒක තමන්ගේ කටයුතු අනුවනේ. වැස්සොත් ලාභ වෙන්නත් පුළුවන්, පෑවුවත් ලාභ වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ ලාභුණත් එකයි පාඩුණත් එකයි ඕන එකක් නතර කමක් නැහැ කියන ඒ අපේක්ෂාවෙන් ඉන්නවනම් ඒත් සැලෙන්නේ නැහැ, වැස්සත් සැලෙන්නේ නැහැ, පැවුවත් සැලෙන්නේ නැහැ. ඒ සමාධිය. ඉතින් මේ සරලව කීවොත් නොසැලෙන්න නොසැලෙන හිතකින් ඉන්නනම් අඳුම ගානේ මේ මූලික සමාධියයි මූලික විදර්ශනා දැක්මයි දෙක ඕනේ. දෙකෙන් එකක්වත් ඕනේ.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. පෞග්‍ය දේශනේ සඳහන් වුණා ආදර්ශමත් වන අවස්ථාවක, ඒ කියන්නේ කැඩපතක් වැනි අවස්ථාවක තමන්ට තමන්ව පෙනෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී කම්පනයක් ඇති වෙනවා කියලා සඳහන් වුණා. ඒ කම්පනය ඇති වෙන්නේ ආචාර්යතුමනි තමන් අල්පේක්ෂ නුවණ, ඒ වගේම අව්‍යාජ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ නොඇති අවස්ථාවක් වූද එහෙම කම්පනයක් ඇති වෙන. ඒ කියන්නේ හැමතෙම එහෙම කම්පනයක් ඇති වෙනවාද තමන්ම තමන්ව දැක. තේරුම් කරගන්නවද ආචාර්ය?
මේ ඔව් හිතන්න ඕනේ ප්‍රශ්නයක්, මේ හිතන්න ඕනේ කාරණයක්. ඔබතුමා කිව් ආකාරයට දැන් අප සීල ප්‍රතිපදාවෙත් ඉන්නවා, සමාධි ප්‍රතිපදාවෙත් ඉන්නවා, ප්‍රඥා ප්‍රතිපදාවෙත් ඉන්නවා, අරහත් ස්ථානක මාර්ගයේ ඉන්නවා. ඉතින් අපිට ඒ තව කෙනෙකුත් ඒ පාරේ යනවා, ඉන්නේ පාරේ ගිහිල්ලා ප්‍රයෝජනයක් ගන්නවා. එතකොට ඒ ආදර්ශය ලැබිලා අපි දිහා බලනකොට අපිට පේනවා අපි සීලෙත් ඉන්නවා, සමාධිය සීලයක් තියෙනවා, සමාධියත් වඩනවා, ප්‍රඥාවත් ලබා ගන්න අවශ්‍ය කටයුතු කරනවා. ඉතින් එහෙමනම් සතුටක් නේ ඇති වෙන්නේ. ඔය ඒ කාරණේ ඇත්ත. ඒ ආදර්ශයේ එන්නේ සතුට. නමුත් ඒ අප කරන දේ නෙවෙයි. මේ මම කියලා මම හිතන් ඉන්න කෙනා. මම කියන්නේ මම හිතාගෙන ඉන්න දෙයක් නේ. ඒකට ඒ මම කියා මම හිතන් ඉන්න දෙය නෙමෙයි ඇත්ත මම. කියන කාරණේ තමයි. එතකොට ආදර්ශය කියා කිව්වේ අර කරන දෙයක් හොඳ දෙයක් කරනවා ඒක මාත් කරන්න ඕනේ, අනේ මම ඒක කරනවා දැනුත්. ඒක තමයි සාමාන්‍ය විවහාරයේ ආදර්ශය කියන්නේ. ඉතින් ඒ ආදර්ශයෙන් ගත්තොත් අපත් ඒ ප්‍රතිපදාවේ ඉන්නවා නම් කම්පනයක් එන්නේ නැහැ, සතුටක් සන්තෘප්තියක් ඇති වෙන්නේ. ඒ ඇත්ත. නමුත් ඉන් එහාට ගිය දෙයක් ආදර්ශය කියලා එදා අපි කතා කළේ සම්පූර්ණයෙන් කන්නඩියක් ඉස්සරහට ගියාම තියෙන තත්ත්වේ. කැඩපතක් නම් කැඩපත දෙන ආදර්ශයේ කුමක්ද අපට අපව පෙන්වලා දෙනවා. දැන් කැඩපත වගේ අපි වෙන්නේ නැහැ. දාර අනිත් ආදර්ශයේ වෙන්නේ අපි කැඩපතක් වගේ වෙනවා. එහෙම නෙමෙයි. මේ අපිට අපිව පෙනෙතොට ඒ පේන දර්ශනය අප හිතන් හිටිය දර්ශනේ නම් ප්‍රශ්නයක් නැහැ. මං ගැන මා හිතාගෙන හිටිය දර්ශනයක් තියෙනවනේ. ඒ නම් මෙහෙමයි කියලා. එහෙමනම් මට ආපහු දර්ශනේ වෙන්නේ. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් එහෙම දර්ශනයක් වැඩක් නැහැ අපිට. ඉතින් මොකටද අපි හිතන් හිටිය විදිහටම නම් අපි ඉන්න විදිහම නම් අපිට බලන්න ඕනේ නැවත නැවත. ඉතින් ඕනේ නැහනේ බලන්න. අපි ඉන්නවා ඉතින් මං දන්නවා. නෑ මේ අපි හිතන් අපි ගැන හිතන් ඉන්න විදිහ වැරදි. ඒයි තේරෙන්නේ අපි මේ අපි ගැන ඇඳන් ඉන්න චිත්‍රය අපි දිහා බලලා නෙමෙයි ඇඳගෙන තියෙන්නේ. හිතලා ඇඳගෙන තියෙන්නේ. මවාගත් චිත්‍රයක් මිස අර බලාගෙන ඇඳ චිත්‍රයක් නෙවෙයි. හිතාගෙන අඳිනවා චිත්‍රයක්. ඕන කෙනෙක් ගැන හිතාගෙන චිත්‍රයක් අඳින්න පුළුවන්. දැන් ඔබතුමා දැකලා නැහැ නේ මං. ඉතින් ඔබතුමා කතාණ්ඩයි, කතා කරන වචනයි, උච්චාරණය කරන විදියයි ඒ ටිකෙන් මට පුළුවන් චිත්‍රයක් අඳින්න ඔබතුමා. මෙන්න මෙහෙම මෙහෙම මූණක් ඇති, මෙහෙම එහෙම එකක් අඳින්න පුළුවන්. ඉතින් එහෙම ඇඳගත්තොත් වැඩසටහනක් වැඩසටහනට ඔබතුමා කතා කරනකොට මගේ ඔළුවේ මැවෙන්නේ චිත්‍රය. මම ඇත්තගත්ත චිත්‍රය. මේ කවදාවත් අපි දෙන්න මුණ ගැහුනේ නැත්නම් මේ චිත්‍රයත් එක්ක මං ඉඳී මැරෙනකල්. ආ මේ තමයි ඔබතුමා කියන්නේ. කවදා හරි දවසක ඔබතුමා මට මුණ ගැහුනොත්. අන්න එතනදී නම් මම ලොකු කම්පැනියකටපත් වෙයි. මා කම්පැනියටපත් වෙන්න තියෙන ඉඩ 99.99%කට වැඩි. මොකද මම ඔබතුමා ගැන ඇඳගෙන තියෙන චිත්‍රය කියන්නේ කායික මූණේ චිත්‍රය සිතුවම කොහොමත් ඔබතුමාගේ මූණට සමාන වෙන්න බෑනේ. ඒ මගේ හිතලුවක් නේ. සා අනිවාර්යෙන් මා කම්පැනියටපත් වෙයි. මේ මුලින්ම එන සිතුවිල්ල තමයි නෑ මෙහා වෙන්න බෑ. ඒ තමයි මුලින්ම එන්නේ. මුලින්ම අපට ඔය අපව පේන්න පටන් ගන්නකොට මේ ඉන්නේ පළවෙනිම සිතුවිල්ල තමයි නෑ මේ මම වෙන්න බෑ. මම මෙහෙම වෙන්න බෑ කියලා. ඒ අර කම්පැනියෙන් බේරෙන්නේ. මෙහෙමනම් කියන ලොකු කම්පනයක් එනවා අනිවාර්යයෙන්. ඉතින් බේරෙන්න තමයි මේ ඇතුලේ සැකස්මෙන් එන්නේ නැහැ මේ මම මෙහෙම වෙන්න බෑ කියලා. ඒතට ඒ සිතිවිල්ල අල්ලගත්තොත් ඉන් එහා ය හොයන්න යන්නේ නැහැ. නෑ මෙහෙම වෙන්නත් පුළුවන්ද කියලා ඒ බලන්න ඕන. ඒ පිළිතුර මේ පැහැදිලිද ප්‍රමාණවත්ද?
එහෙමයි ආචාර්යතුමනි. මොහොම්කින් ඒක හොඳට තේරුම් ගියායි මම තුන අවස්ථාව දෙහනුව තම පැහැදිලිව මට තේරුම් ගන්න අවස්ථාව ලැබුණා ඒක. හරි.
අවසරයි සර්. දැන් සාමාන්‍යයෙන් මම අහන ප්‍රශ්නේ මේ දැන් සාකච්ඡා කරන ප්‍රශ්නෙට අදාළයි කියලා මට හිතෙනවා. මේ වෙන පැත්තක් ගැන කතා කරන්න මට හිතුණා. දැන් අපි භාවනා යෝගී වශයෙන් යම්ම් කුසලතාවයන් දිනු කරනවානේ. සතිය, උපේක්ෂා, ලදදේන් සතුටින් වාගේ කුසලතාවයන් දිනු කරනවා. මේ දිනු කරන අතරතුරේදී අපි අපින්ම හොයලා බලනවා ඇත්තෙම මට මේවා තියෙනවද කියලා. දැන් මේ වෙලාවේ තම කැඩපතක් නේද? තවත් දෙයක් කියනවා නම් මම තවත් හොයලා බලනකොට මංගාව නිවර්ණ තාම තියෙනවා. එහෙම නැත්නම් නිවර්ණ නැහැ. ඒ වෙලාවේ හිත තැම්පත් වෙලා තියෙන්නේ. එතකොට මගේ හිත මම බලන්නේ දර්පණයක් කම්මාදී කරා හියඳ. බාහිර ආදර්ශයක් වැදගත් බව මම පිළිගන්නවා. හැබැයි තමා ඉන්න තැන හඳුනා ගන්න නම් තමාට පුළුවන් නේද දර්පණයක් විදියට භාවිත කරන්න.
අනිවාර්යෙන්ම පුළුවනි. එහෙම භාවිතා කරන්නත් ඕනේ. ඒ නිසානේ ඔය මේ තියෙන්නේ මහා රාවලෝවාද සූත්‍රයේ ධම කැඩපතක් කරගන්න කියලා මේ කාරණේ මම ඉතින් එදත් අපි කතා කළා. ධම්මාදාස. ධම්මාදාස ධම ආදර්ශයක් කරගන්න, ආදර්ශයක් කණ්ණාඩියක් කරගන්න කැඩපතක්. එතකොට ඔබතුමාව කිව්වේ ධම තමයි. නීවරණ කියන්නේ මේක ධමයේ තියෙන දෙයක්. ඒ ධමයේ තියෙන ධම අපි අහලා තියෙන ධම කණ්ණඩියක් කරගෙන අපි දිහා බලනවා නීවරණ තියෙනවද? මේ පහම තියෙනවද? එකක් දෙකක් තියෙනවද? එකක්වත් නැද්ද බලනවා. අල්පේච්ඡතාව තියෙනවද බලනවා. අල්පේච්ඡතාව කියන්නේ ධම එක වචනයක්. ඒ ධම කණ්ණඩියක් කරගෙන අපි දිහා බලනවා. ඉතින් ඒ බැලුවාම අර බලන දේ තියෙනවද කියලා තමයි පේන්නේ. දැන් නිවර්ණ තියෙනවද කියලා බැලුවොත් නිවර්ණ තියෙනව නම් තියෙනවා කියලා පේනව නැත්තම් නැහැ කියලා පේනවා. ඒත් අල්පේච්ඡතාව තියෙනවද කියලා බැලුවොත් අල්පේච්ඡතාව තියෙනව නම් තියෙනව නැත්තම් නැහැ. ඉතින් මේ විදිහට අපිට ධම කැඩපතක් කරගෙන බොහෝ දේ බලන්න පුළුවන්. බලන්නත් ඕනේ. ඒ කියන්නේ මේ සීලය ගැන කියන්නේ සීල ආවර්ජනය. ඒකට ශික්ෂාපද තියෙනවා. එව දහමේ තියෙන දේවල් ශික්ෂාපද අප සමාදන් වෙලා ආවර්තිනේ කර කර බලනවා. ඒතර දහම කන්නඩියක් කරගෙන අපේ පැවැත්ම දිහා බලනවා. මේ පාණතිපාතා වේරමණී ශික්ෂාපදන් සමාදියාමි. ඒ ශික්ෂාපදේ රැකෙනවද මගේ අතින් රැකුණද? තාම නොකැඩී තියනවද බලනවා. දහම කන්නඩියක් කරගෙන. බැලුවොත් බලන දේ තියෙනවද නැද්ද කියන එක විතරයි පේන්නේ. තියෙන දේ නම් පේන්නේ නැහැ. ඒ ওই විදිහට බැලුවහම මේ වෙනස හඳුනාගන්න ඔය දහම කැඩපතක් කරගෙන බැලුවහම අපිට පේන්නේ අපිට බලන්න ඕනේ දේ මෙතන තියෙනවද නැද්ද කියන කාරණය පමණයි. මෙතන තියෙන්නේ මොනවද කියන එක පේන්නේ නැහැ. එතකොට තව දෙයක් අරගෙන බැලුවොත් තව කාරණයක් වෙන්නේ. ඒක තියෙනව නම් තියෙනව නැත්නම් නැහැ. ඉතින් එහෙම බල බල යන්න ඕනේ. එහෙම බලන්න ඕනේ. හැබැයි ඔහොම කොහොම බැලුවත් එක තැනකට ඇවිල්ලා නවතිනවා. ඉතින් ඒ පොතත් එක්ක යන්න පුළුවන් දුර ඒක තමයි. ඉදලා නවතිනවා.
එතනදී එතනින් හා කල්යාණ මිත්‍රයෙක්ගේ අසුර උපදෙස් අවශ්‍යයි නේද? එතනින් ගමන යන්න නම් ඒ කියන්නේ අර අපි චරිත තුනක් ගැන කතා කළානේ, උගත් බුද්ධිමත් ප්‍රඥා ශික්ෂා කියලා. අඩුගානේ තමා බුද්ධිමත්කමේ ඉඳන් තුන්වෙනි අවස්ථාවට යන්න කල්යාණ මිත්‍රයෙක්ගේ ආදර්ශය වැදගත් වෙනවා නේද?
ඔව්, ඉතින් එතනින් ඔව් එතෙන්දි තමයි අපි එක්කෝ මෙතනින් නවතිනවද, දැත්ත මේක හරි කියලා ඉන්නවද, එහෙම නැත්නම් අපිට ඉන් එහාට යනවද කියන තීරණේ ගන්න ඕනේ. එහෙම ගත්තොත් නම් කල්යාණ මිත්‍රයෙක් ඕනේ වෙනවමයි.
මේ ප්‍රශ්නේ ඥාන දර්ශනයට අදාළ ප්‍රශ්නයක්. සමාවින්ද මේක නිකන් පඬිත ප්‍රශ්නයක් වගේ පේන්න පුළුවන්. නමුත් ගිය වාර ඒ දේශනේත් අද දේශනේත් පෙර අහපු ඥාන දර්ශනේ දේශන සලකා බැලලා තමයි මම මේ ප්‍රශ්නය අහන්න උත්සාහ කරන්නේ. දැන් අපි භාවනා යෝගී විදියට විවිධ කුසලතාවයන් දිනු කරනවා. ඒ කුසලතාවයන් දිනු කිරීම නිසා අපේ ආකල්පයන් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉස්සර තිබ්බ සංඥා ආකල්පයන් ධර්මතා පැත්තට හැරෙමින් අඩු වැඩි වශයෙන් ගමන් කරනවා. එතකොට මේ කුසලතාවයන් ඥාන දර්ශනයේම කොටස් කියලා මට හැඟෙනවා. ඇත්තද ඒක? එහෙම හිතුවොත්.
ඔය එක්තරා මට්ටමකින් එහෙම කියන්න පුළුවනි. ඥාන දර්ශනය මේ උපරිම මට්ටම ඒක උපරිම මට්ටමක් තියෙනවා. ඒ උපරිම මට්ටම එකේම තමයි මොනම දෙයකින්වත් නොසැලෙන නොකිපෙන හිතක් පහළ වෙන්නේ. ඥානංච පනමේ දස්සන උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානේ පුනබ්බහෝ කියලා ඔය දහමේ සම්සක්පේතුන් සූත්‍රය එහෙම තියෙනවා. ඒ ඥාන දර්ශනයේ උපරිම මට්ටම. ඒ ගියාම අකුප්පාමේ චේතෝ යුක්තයි. මොනම දෙයකින්වත් නොකිපෙන අකම්පිත කම්පා නොවන හිතක් තමයි එන්නේ. ඒ එහෙම හිතක් නම් ඊළඟට නත්ති දානේ පුනබ්බහෝ නැවත භවයක් නැවත ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ හිත නැවත පැවැත්මක් ගැන එහෙම හොයන්න යන්නේ නැහැ. ඒක තමයි උපරිම මට්ටම. ඊට මෙහා ඉතින් ඔබතුමා කිව්ව කාරණේ සහ ඊට තව පහලින් තවත් ඒ මට්ටම් තියෙන්න පුළුවන් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ දෙයක මේ ඥාන දර්ශනය නිසා අප මේ කුසලයන් වඩන්නේ, එහෙම නැතිනම් ඥාන දර්ශනයකින් තොරවද වඩන්නේ කියා දැනගන්නත් පුළුවනි. දැන් ඥාන දර්ශනයක් නිසාම කුසල් ඔය ඔබතුමා කිව්ව ඔය ලැස්තියේ තියෙන කුසල් ඇති කරගන්නවාම කියන්න බෑ. සංස්කෘතිය නිසා ඇති කරගන්න පුළුවන්, සම්ප්‍රදාය නිසා ඇති කරගන්න පුළුවන්, අනිත් අය කරන නිසා කරන්න පුළුවනි, පෙළඹ වීමට කරන්න පුළුවන්, දඬුවමට බියේ කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ එකම දේ 10 දෙනෙකු චේතනා 10කින් කරන්න පුළුවන්. ඥාන දර්ශනය නිසා කරන්නත් පුළුවන්. ඉතින් බලන්න ඕනේ මේ ඇයි කරන්නේ කියලා. එතන තියෙන්නේ අවබෝධයක් නිසාද මේ කරන්නේ? එහෙම නැතිනම් චාරිත්‍රයක් නිසාද? පුරුද්දටද? තව කෙනෙකු කරනවා දැකලාද? පෙළඹවීමටද? අනිත්‍යයේ බැනුම් අහන්න වෙන නිසාද? හොඳ අහන්නද මේ කරන්නේ? එහෙම බලන්න ඕන. බැලුවාම තමයි තේරෙන්නේ ඇයි මේ කුසල් අපි ඇති කරගන්න හදන්නේ, කුසලයට අනුව ජීවත් වෙන්න හදන්නේ ඇයි කියන කාරණා.
මම එක හඬ හේතුුනේ මේ ඥාන දර්ශනය කියන එක භාවනා යෝගියෙකුට එකපාරට බිහිවන දෙයක්ද? එහෙම නැත්නම් අර ක්‍රමිකව යම් යම් පුහුණු වීම වල ප්‍රතිඵලයක් විදිහට හම්බෙන්නේ? මොකද ප්‍රතිඵලයක් විදිහට හම්බෙනවා නම් අපි මේ ඥාන දර්ශනයේ කොටස් භුක්ති විඳින්න තමයි ඉදිරියට යන්නේ. ඒකයි මට දැනගන්න ඕනේ.
ඔව් භාවනාවේ ඒ ඥාන දර්ශනේ ඇති වෙන විදිහට අපි භවනා කළොත් ඇති වෙනවා. එහෙ ඇති වුණොත් ඒ ඥාන දර්ශනේට අනුව අපේ ජීවිතේ වෙනස් වෙනවා. ඇති වුණු ඥාන දර්ශනේ ඇති වුණු ප්‍රමාණයට ජීවත් වීම වෙනස් වෙනවා. ඒක නම් නවත්තන්න බෑ. ඥාන දර්ශනය පහළ වෙලා මේ අඥාන විදිහට ජීවත් වෙනවා කියලා ඒ දෙක නම් වෙන්නේ නැහැ. එක්ක ඥාන දර්ශනයක් නැහැ, එක්ක ඥාන දර්ශනයක් තියෙනවනම් අඥාන විදිහට ජීවත් වීම වෙන්නේ නැහැ. මෙතේ එකයි. ඉතින් ඒ නිසා මේ අනිවාර්යයෙන් මේ වෙනස වෙනවා ජීවත් වීම ඇතුලේ. ඥාන දර්ශනය මේ පෙට්ටකමක් ඇතුලේ දාලා තියන්න බෑ. පහළ වුණාම ඔය පිටිය විදිහට ඉන්නවා. එහෙම එකක් වෙන්නේ නැහැ. යා වෙනස් වෙනවා. එහෙම වෙන්නේ මේ භාවනාව ඥාන දර්ශනයක් ඇති වෙන විදිහට කළොත් පමණයි. එහෙම නැතුවත් භාවනා කරන්න පුළුවන්. මේ ඥාන දර්ශනයක් ඇති වෙන්නේ එහෙම කළොත්. ඒ නිසා මේ ඔය මේ විදර්ශනාව කෙරෙන්න ඕනේ, සමාධිය ඇති වෙන්න ඕනේ, විදර්ශනාව කෙරෙන්න ඕනේ. අපි දිහා බලන්න ඕනේ. අපි දිහා බලන්නත් ඕනේ. අපි හරිද වැරදිද කියලා හොයන්න නෙවෙයි. ඇත්තටම මෙතන වෙන්නේ මොනවද? මං කරන්නේ මොනවද? ඇයි මම මේ දේ කරන්නේ? ඒ විදිහට විමර්ශනාත්මකව අපාප දිහා බලන්න. ඉතින් ඒ විදිහට භවනා කළොත් ඔය සම්මා සමාධිය ඇති වෙන ආකාරයටයි ඊළඟට අපව හඳුනා ගන්නයි අපි කරන කියන දේවල් මොනවද, ඇයි ඒව කරන්නේ කියලා. ඒ ඇහිං භාවනා කළොත් ඕන් අනිවාර්යයෙන්ම ඥාන දර්ශනය ඇති වෙන්න ඕනේ.
ගොඩක් පැහැදිලි සර්. සර්ට ගොඩක්
සුපත් වේවස. දැන් තමා තුලින් තමාව නිවැරදිවම බලා ගන්නකොට එක එකනා ද එක එක ආකාරයට සිතන නිසා එක එක ආකාරයෙන් බලන්න පුළුවන් නිසා ඒ පිළිබඳව නිවැරදිවම බලා ගන්න සඳහා ගතේ ගන්න ඕන මාර්ගය පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මම. සුපත්තේ
හොඳයි මේ අපේ හිතන විදිහවල්. ඉතින් අපිට කියන්න පුළුවන් වෙනස් කියා. අපි කියන්නේ එක්කෙනෙක් හිතන විදිහ නෙමෙයි තව කෙනෙකු හිතන්නේ කියා. එක්කෙනෙක් කියන්න පුළුවන් ලස්සනයි කියා, තව කෙනෙක් ඇතයි කියන්න පුළුවන්, රහයි කියන්න පුළුවන්, රහ නැහැ කියන්න පුළුවන්. එක්කෙනෙකු ක්‍රීඩා වලට උනන්දු වෙන්න පුළුවන්, තව කෙනෙකු චිත්‍රපටි වලට උනන්දු වෙන්න පුළුවන්, තව කෙනෙකු ගොවිතැනට උනන්දු වෙන්න පුළුවන්. ඒ විදිහට බැලුවාම මම බැලුව බැලමට කියනවා හිතන විදිය වෙනස්. හැබැයි ඇත්ත මොකද්ද? එහෙම වෙනසක් නැහැ. එහෙම වෙනසක් නැහැ. වෙනස් තියෙන්නේ පෘථග්ජන චින්තනයයි ආරි චින්තනයේ නම් වෙනසක් තියෙන ওই දෙකේ. අතු ප්‍රත්‍යඥ ගත්තොත් හැමෝම එක වගේ හිතන්නේ. මේ මූලික වෙනස මූලික චින්තනයේ වෙනසක් නැහැ. ඒ හිතන විදිහක් තියෙනවා. ප්‍රත්‍යඥ පුහුදුන් සිටීම එකයි. කොහොම පුහුදුන් අය කෝටියක් හිටියත් මිලියනයක් මිලියන නැමෙ ඉතින් කෝටියට වැඩි ගාණක් හිටියත් ඒ හිතන්නේ එක විදිහට. ආර්ය චින්තනයත් එකයි. ඒ ඉබෝ චින්තන දෙක වෙනස්. ඉතින් මේ ද වෙන්න ඕනේ පුහුදුන් චින්තනයෙන් ආර්ය චින්තනයට තමයි පරිණාමය වෙන්න ඕනේ. ඉතින් මෙතන මේ පාලමක් ඕන වෙනවා. නැත්තම් පිම්මක් පණින්න වෙනවා. පුහුදු ප්‍රත්‍යඥ භූමියේ සිට ආර්ය භූමියට, පුහුදුන් චින්තනයේ සිට ආර්ය චින්තනයට ලොකු පිම්මක් එහෙම නැත්තම් පාලමකින් එහාට යන්න වෙනවා අපට. දැන් මේ අපි කොහොමද හිතන්නේ? ඒ වච්චර වැදගත් නැහැ. කියන්නේ අපි එක එක්කෙනා හිතන විදිහ වැදගත් නැහැ මෙතන. ඒවා වැදගත් වෙන්නේ අනිත් කටයුතු වලට, සාමාන්‍ය දේවල් වලට, සමතේට නම් ඒක වැදගත් වෙයි. විවාහමගුල් වලට, මරණ ඒවට, ඌවට ගෙවල් හදන ඒවට, ඇඳුම් අඳින ඌවට නම් වැදගත් එක එක්කෙනා හිතන විදිහ. මේ මෙතෙන්ට නම් ඒක නම් අදාළම නැහැ. හඳුනාගන්න තියෙන්නේ මේ පුහුදුන් චින්තනයේ කුමක්ද? මේ සංසාරේ තියාගන්න සංසාරය කියලා දෙයක් තියෙනවා. ඒකේ සැප තියෙනවා. මම ඉන්නේ සංසාරේ, මේකේ තව සැප හොයන්න ඕන කියලා ඔහම හිතන අන්නේ ඒ චින්තනය හඳුනාගන්න ඕන. හඳුනාගෙන එහෙම හිතන හින්දා තමයි මේ විඳින්න වෙලා තියෙන්නේ. මේ සංසාරේ දුක විඳින්න වෙලා තියෙන්නේ, සංසාරේ සැප විඳින්න ඕනේ කියලා හිතන නිසා. සංසාරේ සැප විඳින්න ඕනේ කියලා හිතන්නේ නැත්නම්, ඒ ඕනකම නැත්නම් දුක් විඳින්න වෙන්නේ නැහැ. සංසාර දුක විඳින්න වෙන්නේ නැහැ. එතන මේ කාරණේ හඳුනාගන්න ඕනේ. ඒක සම්මාදිට්ඨිය මුලටම දරන් තියෙන්නේ ඒ නිසා. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න කියන්නේ ඒ නිසා. මේ සම්මාදිට්ඨියෙන් තමයි මේ ඔළුව හරවන්නේ හරියට. එතන ඒ කාටත් එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ අපි ඔය මේ එහෙම අපි වෙනස් කියලා හිතුවට ඒකත් පෘථග්ජන මේ මෝඩකමේම තව එක සිතිවිල්ලක් නිගමනයක් පමණයි. මම වෙනස් අනිත් අයට වැඩිය කියලා. ඒ අය මට වැඩිය වෙනස්. ඒ පෘථග්ජන කමේම ලක්ෂණයක්. මිස හොඳට බැලුවොත් එහෙම වෙනසක් නැහැ. එකෙනෙක් කන්ද කැමති දෙයක තව කෙනෙක් කන්ද අකමැති වෙන්න පුළුවන්. ඒව නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන මාර්ගයේ පොදුයි. මේ පොදු පාරක් තියෙනවා. ප්‍රසිද්ධ පාරක්. පුද්ගලික පාරක් නොවේ. ප්‍රසිද්ධ පාරක්. ආර්ය මාර්ගය කියන්නේ. ධම්මක් කියන්නේ ප්‍රසිද්ධ පාරක්. කාටත් යන්න පුළුවන් පාරක්. කාටත් එක වගේ ඉඩ තියෙන පාරක්. පටන් ගන්න තියෙන අතනේ සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨියෙන් කියන්නේ මේ මෙන්න මේ කාරණේ හොඳට බලන්න නැවත නැවත. සැප හොයන්නේ සංසාරයෙන්ද? කොහෙන් හරි අපිට දුකක් අහම අපි විසඳුමක් හොයන්නේ නැවතම සසරින්මද? සසරින්ම විසඳුම් හොයමින් සංසාර ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවද බලන්න. මේ සමස්ත සංසාරයෙන්ම ගොඩෙන්නද මේ උත්සාහ කරන්නේ? සංසාරය ඇතුළෙම ප්‍රශ්න විසඳ ගනිමින්. එහෙම වෙන්න බෑනේ. ඒකට ඉන්නෙම සංසාරේ තවදුරටත්. දැන් ප්‍රශ්නේ නම් සංසාරේ කියන එක දකින්න. ප්‍රශ්නේ නම් සංසාරේ, ප්‍රශ්නේ නම් ශරීරේ. එතන ඉඳනවා, එතන ඉඳනවා, අතන කැක්කුමයි, මෙතන කැක්කුමයි. මේ ශරීරයක් තියෙන නිසා මේ ඔක්කොම ප්‍රශ්න. ශරීරය තමයි හේතුව. සියලුම රෝගයන්ට හේතුව ශරීරය. ශරීරයක් රෝගයන්ට මෙහෙම ලෙඩ විඳින්ට, ලෙඩ දුක් විඳින්ට වෙයි කියලා දන්නේ නැතුවනේ ශරීරයක් හදාගත්තේ. සැප විඳින්න පුළුවන් කියලන්නේ ශරීරයක් අප හදාගෙන තියෙන්නේ. ශරීරයක් හදාගන්න පුළුවන් තැනකට ආවේ දුක් විඳින්න වෙයි කියලා හිතාගෙන නෙවෙයිනේ, සැප විඳින්න පුළුවන් කියලා. ඉතින් එතන තමයි වැරදුනේ. ඒ වැරදීම තාමත් තියෙනවද? තාමත් ඒ වැරදි දෘෂ්ටියේදී ඉන්නේ බලන්න. මේක ඇතුලේ විසඳුමක් නැහැ. ප්‍රශ්නේම මේ ඇතුලේ සිටීමයි. මේ ඇතුලේ එක තැනකින් එක නෙමෙයි ප්‍රශ්නේ. අතෙන්ට ගියොත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැවෙයි. මුළු සංසාරයේ කොතනත් ප්‍රශ්න. එකම ප්‍රශ්නේ තමයි කොතනත් තියෙන එක එක විදිහට. ඒ නිසා ඒ කාරණේ බලන්න. බලලා එකෙහි ලියෙතෙන්ට. එක එක ප්‍රශ්න විසඳීම නොවේයි. ප්‍රශ්නේ නම් සංසාරේ. ඒ දර්ශනය ඇති කරගන්න පුළුවන් නම් එතනින් අපිට මේ දුර ගමනක් යන්න පටන් ගන්න පුළුවන්.
පැහැදිලි සර්, තෙරුවන් සරණයි. සුපර්තිය.
ගරු ආචාර්යතුමනි, ඥාන දර්ශනයට පැමිණෙන්නේ ෆ්‍රීස් නොවෙච්ච සමාධියක් ඇති කරගත්තොත් කියලා මට සිතුනේ. එතකොට ඒකට අවශ්‍යයි වර්තමාන තත්ත්වය, විවුර්ත වීම, සිහිය, අවධානය, උපේක්ඛා වගේ දේවල්. එතකොට මේ සියල්ලටම සංසාරයේ කෙටි කරගන්නවා කියන මුඛ්‍ය අරමුණ තීරණය කරගත්තොත් ඒක සාර්ථක කරගත හැකිද? සංසාරේ සයිකල් ගන්න අඩු කරගන්න, සයිකල් ටයිම් එක අඩු කරගන්න. එහෙම හිතලා කරගන්න පුළුවන් ආකාරයට.
ඔව්, එහෙම සිටීම අත්‍යවශ්‍යමයි. ওই කාරණා දෙකම ඕනේ. ඔය මේ ෆ්‍රීස් වෙන මේ මිදෙන, ඒ කියන්නේ ගල් ගැහෙන සමාධියක් නෙවෙයි. බොහොම කර්මඤ්ඤ ක්‍රියාශීලී අවදිමත් සමාධියක් තමයි ඕනේ. ඊළඟට මේ අනිත් කාරණය, මේ එහෙම සමාධියක් ඕනෙ වෙන්නේ සමාධි සුඛයේ විඳ විඳ ඉන්නවත්, ඒ සමාධියේ තියෙන නිදහසට රැවටෙන්නවත් නොවේයි. සමාධිය උපකරණයක්, වාහනයක් කරගෙන මේ සංසාර හීනෙන් අවදි වෙන්න. ඒ සංසාර හීනෙන් අවදි වෙන්න ඕනෙකම ඕනෙ. ඒ ඇහැරෙන්න ඕනෙකම තියෙන කෙනා පමණයි ඇහැරෙන්නේ. ඒ හීනෙට හීන බල බල ඉන්න ඕන කෙනා දිගටම නිදියනවා. තට්ටු කරත් ඒ අනිත් පැත්ත හැල්ල නිදියනවා. එතකොට මේක තමයි අමාරුම දේ. කියන්නේ නිදාගෙන ඉන්න කෙනෙක් කොහොමද ඇහැරෙන්න ඕනේ කියන චේතනාව ඇති කරගන්නේ? හරි අමාරු දෙයක් නේ. තර්කයට ගන්න බෑ ඒ. තර්කයට කොහොම තර්කෙන් හිතන්න බෑ. ඉදාගෙන ඉන්න කෙනෙකු ආ දැන් මම හැරෙන්න ඕනි කියා ඒ සිතවිල්ල කොහොමද ඇති කරගන්නේ? හැබැයි ඒ සිතවිල්ල ඇති කරගන්න නැතුව අවදි වෙන්න බෑ. මේ සංසාරේ හීනෙන් නම් අවදි වෙන්න බෑ. ඒ ඉබේට හැරෙනවා, එහෙ හැරෙනවා, එහෙම නෙමෙයි. දැන් තුනන් අපි වෙන්නේ ඔහේ හැරෙනවා. එලා මෙහෙකට හැරෙනවා. පුරුද්දට හැරෙනවා. එහෙම හැරෙන්නේ නැහැ සංසාරේ හීනෙන්. අපි අවදි වෙන්න ඕනේ කියන්නේ මේ හීනය. මේ සතුට වෙන්නේ හරි අඬන්නේ හරි හීනෙකට. ඒතර සතුට වෙන හීනෙකින් අඬන හීනෙකට යනවා, අඬන හීනෙකින් බය වෙන හීනෙකට යනවා, බය වෙන හීනෙකින් ශෝක කරන හීනෙකට යනවා. ඉතින් ওই විදිහට හීනෙකින් හීනෙකට යෑමක් පමණයි මෙතන තියෙන්නේ. නෑ, මේ හීන දැකීමෙන් ඇහැරෙන්න. හීන නොදකින නින්දකට යෑම නෙවෙයි. හීන නොදකින නින්දවල තියෙනවා. හැබැයි එහෙම ගියා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ආපහු හීන දකින නින්දකට එනවා යා. ඒ නිසා හීනෙන් හා හීන නොදකින නින්දෙන් දෙකෙන්ම හැරෙන්න ඕන. ඒ දෙකෙන්ම හැරෙන්න ඕන. කියන ඕනෙකම ඉස්සෙල්ලාම හිතේ ඇති වෙන්න ඕන. අන්න ඒ ඕනෙකම ඇති කරගන්න තමයි අවදි වූ කෙනෙකුගේ තට්ටුවක් අවශ්‍ය වෙන්නේ. ඔයක එකපාරට ඇතුලෙන් එන්නේ නැහැ. ඇතුලෙන් එන්න බෑ. ඇහැරුණු කෙනෙකුගේ තට්ටුවක්, යාගේ ආමන්ත්‍රණයක් ඕනේ වෙන්නේ.
බොහොම පින් ආචාර්යතුමනි නමෝ බුද්ධාය.
හොඳයි, අපි මෙතනින් නවත්තමු අද වැඩසටහන. මේ ඔය අපි මේ වැඩසටහන් මාලාවේ පළවෙනි අදියර සදාම් සෙන්දේවි විසී බුද්ධියට හෝරාවක්. ඒ හෝරාවක් කිව්වහම පැය නවත්තමු කියන අදහසින් තමයි පටන් ගත්තේ. ඉතින් මම මුලින්ම වැඩසටහන පටන් ගන්න කලින්ම ડોક્ટર සුජන්තිට කීවා මේක විනාඩි 20ක් දේශනයක්, විනාඩි 20ක් භාවනාව, විනාඩි 20ක සාකච්ඡාවක් කරමු කියලා. ඉතින් එතුමියත් හරි සතුටින් තමයි ආයෙම කරමු කියලා බාරගත්තේ මේ Zoom මේ host වෙන්න. හැබැයි මේක පැය දෙකකට කිට්ටුවේ යනවා. මේක මේ මගේ දුර්වලකමක් තමයි. මම වක කියන්න ඕනේ මම. එහෙනම් උත්සාහ කරන්නම් ඊළඟ සතියේ වන්සිත අර ගිවිසුමට අනුව මේ වැඩසටහන කිසියම් දුරකට හරි පාලනයකට සීමාවකට ගේන්න හිතවතුනි අපි අද වැඩසටහනින් සමුගනිමු. හැම දිනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.